ඊළඟට කෞශල්‍ය ආරියරත්න ගරු නියෝජ්‍ය ඇමතිතුමිය ඔබතුමියට විනාඩි 9ක් කාලයක් තිබෙනවා.
ස්තුතියි සභාපතිතුමනි. 2026 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස අපි ඉදිරිපත් කළ තියෙනවා වැටුප් රහිත සුරැකුම් ශ්‍රමය ජාතික ආර්ථිකයට එක් කිරීම අරමුණු කරගත් ජාතික සුරැකුම් ප්‍රතිපත්තියක්. ඒ කියන්නේ නැෂනල් කෙයා පොලිසි එකක් අඳුනලා දීම සඳහා යොන යෝජනාවක්. මං හිතන්නේ මේක වාමාංශික ව්‍යාපාරයක් ලෙස අපි ඉතා වැදගත් කොට සලකපු දෙයක්. අපේ මැතිවරණ ප්‍රතිපත්තියේදීත්, අපේ මැතිවරණ ව්‍යාපාරයේදීත්, අපේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමේදීත් අපි මේ කෙයාවර්ක්, අන්පේඩ් කෙයාවර්ක් කියන එක කොහොමද අපි නැෂනල් ඉකොනොමි එකේ කැල්කියුලේෂන් එකට ගන්නෙ කියන කාරණය සෑහෙන කතා කරපු කාරණයක්. ඒ නිසා ඒ පොරොන්දුව ඉෂ්ට කරමින් අපි මේක ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කළා. ඒ හරහා වැඩපිළිවෙලක් සකස් කිරීමේ අපේ දීර්ඝකාලීන වැඩේ තමයි මේ ආරම්භ කරන්නේ. නමුත් ඒ අතරෙම අපි කියන්නත් ඕනේ අපේ මේ වන විටත් අපේ සියලුම ආර්ථික කටයුතුවලදී, අපේ ගවර්නන්ස් එකේදී, අපේ රාජ්‍ය පාලනයේදී අපි කාන්තාවගේ දායකත්වය සහ සුරැකුම් ශ්‍රමය කියන කාරණය අමතක කරලා නැහැ. ඒක දැනටත් සලකනවා. මං හිතන්නේ අපේ අපි ඇවිල්ලා කරපු මුල්ම අයවැය කතාවේදී මුදල් නියෝජ්‍ය ඇමතිතුමා කතා කරපු කතාවේ මට අද වගේ මතකයි තිබුණා අන්පේඩ් කෑවර්ක් රෙකොග්නිෂන් කියන කාරණේ. කොහොම වුණත් අන්පේඩ් කෑවර්ක් ගත්තහම අපේ ප්‍රඩක්ෂන් සහ රීප්‍රඩක්ෂන් කියන දෙකම තියෙනවා. ඒ කියන්නේ අපේ නිෂ්පාදනය වෙන ප්‍රඩක්ෂන් එක සහ ඒ නිෂ්පාදනයට දායක වන රීප්‍රඩක්ෂන් එක, සමාජ ප්‍රතිනිෂ්පාදනය කියන කාරණේත් අපි අමතක නොකළ යුතුයි අපේ කෑවර්ක් රෙස්පොන්සිබිලිටි ගැන කතා කරද්දී. අපේ ස්ත්‍රීවාදී බැක්ම ගත්තොත් මාරියා මීස් කියනවා මේ අපිට නිෂ්පාදනය ලෙස පේන්නේ හරියට මේ අයිස්බර්ග් එකේ ටිප් එක වගේ. මේක තියෙන්නේ උඩ. හැබැයි ඊට යටින් තියෙන අතිමහත් දැවැන්ත වැටුප් නොලබන සුරකුම් ශ්‍රමයේ කොටස අපිට පේන්නේ නැහැ කියලා. ඉතින් ලෝක කම්කරු සංවිධානය R3R කියන කන්සෙප්ට් එක අඳුනලා දීලා තියෙනවා. රෙකොග්නයිස්, රෙඩියුස් ඇන්ඩ් රීඩිස්ට්‍රිබියුෂන් කියන එක. මම ඒවා සඳහන් කරේ සභාපතිතුමනි කිසියම් ආකාරයක මෙහි න්‍යායික පැහැදිලි කිරීමක් කරන්න. නමුත් මම බලාපොරොත්තු වෙනවා අද ඇත්තටම කතා කරන්න විශේෂයෙන් මට වැදගත් වන මාතෘකාව අද මාධ්‍ය සහ කාන්තාව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිවරිය ලෙස. මාධ්‍ය සහ කාන්තාව කියන කාරණේ ගත්තහම ප්‍රධාන අංශ දෙකක් තියෙනවා සභාපතිතුමනි. පළවෙනිම අංශය තමයි මාධ්‍ය ඇතුලේ කොහොමද කාන්තාව නියෝජනය වෙන්නේ. එහෙම නැත්නම් මාධ්‍ය කොහොමද කාන්තාව සහ හෝ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කියන කාරණය ආමන්ත්‍රණය කරන්නේ කියන එක. විශේෂයෙන් අපි දැකපු කාරණයක් තමයි කාන්තාව කියන චරිතය නියෝජනය කරන්නේ එක්කෝ වෙළඳ භාණ්ඩයක් ලෙස, එහෙම නැත්නම් වින්දිත කාන්තාවක් ලෙස. මෙන්න මේකෙන් එළියට ඇවිල්ලා කාන්තාවගේ පැසිව් රෝල් එක නැතුව එහෙම ඇක්ටිව් රෝල් එකක් දක්වා, සක්‍රීය දායකත්වයක් දක්වා කාන්තාව කියන චරිතය නියෝජනය කරන්නේ කොහොමද මාධ්‍යවල කියන එක මං හිතන්නේ අභියෝගාත්මකයි. ඒ වගේම ආචාර ධාර්මිකව කොහොමද කාන්තාව ගැන වාර්තා කරන්නේ, භූමිකාව පෙන්වා දෙන්නේ කියන එකත්. ඒ වගේම මාධ්‍යවල ඉන්න කාන්තාවන් සහ අනිකුත් පොදුවේ කාන්තාවන් පිළිබඳ විශේෂයෙන් සමාජ මාධ්‍ය ඇතුළු අනිකුත් මාධ්‍යවල ක්‍රියාත්මක වන හිංසනය ගැනත් මං හිතන්නේ අමතක කරන්න බෑ. මට කනගාටුයි මේ අවස්ථාවේ කියන්න නම් වශයෙන් මම නොකිව්වත් මාධ්‍යවල ඉන්න කැපී පෙනෙන දක්ෂතා පෙන්වන කාන්තාවන්ට අතිශය අමානුෂික ලෙස, හිංසාකාරී ලෙස අසභ්‍ය ප්‍රකාශ කරනවා සමාජ මාධ්‍යවල. විශේෂයෙන් පහුගිය කාලේ අපි දැකලා තියෙනවා. මං හිතන්නේ මේක මාධ්‍යවේදියෙකුට හෝ මාධ්‍යවේදිනියකට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. අද උදේ ඉඳන් මේ කාන්තාවන්ට ගෞරව කරන්න ඕනේ කියලා මේ පාර්ලිමේන්තුවේ සභාගර්භයේදී කතා කරා. නමුත් කනගාටුවට කාරණයක්, විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු ඉන්නවා මේ කියන කාරණේදී උදේ ඉඳන් ඇවිල්ලා අසභ්‍ය වචන පාවිච්චි කරලා මේ ගෞරවය, පාර්ලිමේන්තුවේත් ගෞරවය කෙලසන කිහිප දෙනෙක් මන්ත්‍රීවරු ඉන්නවා, හැමෝම නෙමේ. ඒ ගැනත් මම මේ වෙලාවේ මතක් නොකරම බෑ සභාපතිතුමනි. දෙවැනි කාරණේ තමයි අපි මාධ්‍යවේදිනියන්, එහෙම නැත්තම් මාධ්‍යවේදීන් වේදිනියන් කොයිතරම් දුරකට මාධ්‍ය ඉන්ඩස්ට්‍රිය එකේ මාධ්‍ය කර්මාන්තයේ කාන්තාවකට කොච්චර දුර යන්න පුළුවන්ද කියන කාරණෙත් අපිට අමතක කරන්න බැහැ මේ වෙලාවේ. මොකද අපි දකිනවා විශේෂයෙන් ජනමාධ්‍ය වේදීනියෝ ෆීල්ඩ් එකේ ශේස්ත්‍රයේ ඕන තරම් ඉන්නවා ලියනවා. නමුත් මාධ්‍ය ආයතන ගත්තොත් ඒවායේ ප්‍රධානී මට්ටමේ කොච්චර කාන්තාවන් ඉන්නවද කියන එක ප්‍රශ්නයක්. අපි දන්නවා අර මීටූ මූමන්ට් එක වගේ එකක් ඇති වෙන්නෙම නිවුස් රූම් එක ඇතුලේ මාධ්‍ය ආයතන ඇතුලේ ඇතිවන සිදුවෙච්ච යම් හිංසනයන් ගැන කතා කරන්න පටන් ගත්ත නිසා. ඒව ලංකාවෙත් විවිධ තැන්වල විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් කනගාටුයි ඒ ගැන. නමුත් අපි මේ වෙනුවෙන් මොනවද ආණ්ඩුවක් ලෙස කරන්න කියන එක ඇහුවොත් මං හිතන්නේ කාරණා දෙකක් මම මෙතෙන්දි සඳහන් කරන්න ඕනේ. අපි දැන් සාකච්ඡා පවත්වගෙන යනවා ස්වාධීන මාධ්‍ය කොමිසමක් පටන් ගන්න. ඒක ඇත්තටම එක පැත්තකින් අර මං කලින් කියපු කාරණයට සම්බන්ධ වෙන එකක්. මොකද්ද මාධ්‍ය ඇතුලේ වාර්තාකරණය ගැන මාධ්‍ය දිහා බලන් ඉන්න ස්වාධීන ආයතනයක්. නමුත් මේ දෙවැනි කාරණේ ගත්තොත් ඒකට ගොඩක් අදාළ වෙන්නේ අපි මේ වන විට කෙටුම්පත් කළා අවසානයි මාධ්‍ය වෘත්තිකයන් සඳහා වන වරලත් ආයතනය, කියන්නේ චාටර්ඩ් ඉන්ස්ටිටියුට් ෆෝ මීඩියා ප්‍රොෆෙෂනල්ස් කියන ආයතනය කෙටුම්පත් සකස් කළ අවසානයි. ඒකේ අමාත්‍ය මණ්ඩල සංදේශය ඒකේ අනුමැතිය සඳහා අපි ඉතා ඉක්මනින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා දැන් මේ දිනවල වැඩ කටයුතු කරමින් යනවා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ. ඉතින් එතකොට අපිට පැහැදිලි වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මාධ්‍ය කර්මාන්තයක් ලෙස මාධ්‍ය වේදීන්ගේ සහ මාධ්‍ය වේදිනියන්ගේ ආරක්ෂාව සඳහා වැඩ කරන්න පුළුවන්. මොකද අපිට ඊයේත් වාර්තා වුණා මේ මව්බිම පත්‍රයේ වහලා වහන්න යනවා සහ 50 දෙනෙක් විතර රැකියා හිමි වෙන්න යනවා කියලා. ඒ වගේම උන්ට වැටුප් ගෙවල නැහැ, සමාජ අර්ථසාධක අරමුදල් ගෙවල නැහැ කියන කාරණෙත් දිගටම වාර්තා වුණා. ඒ වෙනුවෙන් අපේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් තුමත් මැදිහත් වෙලා කම්කරු අමාත්‍යාංශයට කන්සල්ටේෂන් එකකට ඉල්ලලා තියෙනවා වෙලාවක්. මොකද අපි හිතනවා රජයක් ලෙස කර්මාන්තයක් ලෙස මාධ්‍ය නොපැවතීම කියන කාරණේදී මාධ්‍ය ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමත් අපේ යුතුකමක්. අපි දිගින් දිගටම කතාත් කරා වැටුප් ගෙවන්න ඕනේ, නිසි පරිදි අර්ථසාධක අරමුදල් ගෙවන්න ඕනේ කියන ඉල්ලීම අපි මේ පාර්ලිමේන්තුවේදීත් මම කරලා තියෙනවා නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස. ඒ නිසා අපි හිතනවා මේ වරලත් ආයතනය කිසියම් ආකාරයක මාධ්‍යවේදීන් පුහුණු කිරීමට, මාධ්‍යවේදීන් අතර ප්‍රමිතියක් ඇති කිරීමට, මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හොඳ උත්තරයක් සලසන්න පුළුවන් ආයතනයක් ලෙස අපි මේ වරලත් ආයතනය දකිනවා.
ගරු මන්ත්‍රීතුමිය, තව විනාඩි දෙකක් කාලයක් තිබෙනවා ඔබතුමියට.
එතකොට ඊළඟ කාරණේ, තුන්වෙනි කාරණේ මම කියන්න ඕනේ, ජනමාධ්‍ය වේදිනියන් ගත්තාම කිසියම් වාදිහක කැපැසිටි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ශක්්‍යතාවල ප්‍රශ්නයක් අපි තියෙනවා. ඒක මාධ්‍ය වේදීන් අතරෙත් තියෙනවා. මේ අවුරුද්දේ අමාත්‍යාංශය ලෙස අපි මිලියන් රුපියල් මිලියන 104ක් වෙන් කරලා තියෙනවා ජනමාධ්‍ය වේදීන්ගේ ශක්්‍යතා වර්ධනය සඳහා. මේක රජයේ මාධ්‍ය ආයතනවල විතරක් නෙමෙයි ජනමාධ්‍ය වේදීන් ලෙස කටයුතු කරන ඕනෑම කෙනෙකුට විවෘත කරන්න පුළුවන් විදිහට අපි මේකේ වැඩසටහන් හදන්න බලාපොරොත්තු වෙනවා. එහිදී විශේෂයෙන් ආචාර ධාර්මික මාධ්‍ය වාර්තාකරණය, ස්වාභාවික ආපදාවකින් අනතුරුව සිදුවන මාධ්‍ය වාර්තාකරණය, ඒ වගේම යුදමය තත්ත්වයක් හෝ වෙනත් ආපදාවක් පසුව සිදුවන වාර්තාකරණය, එතකොට තාක්ෂණික වාර්තාකරණය, කියන්නේ ටෙක්නිකල් ඇස්පෙක්ට් එක, ඒ කියන්නේ රිපෝර්ට් කරද්දි තාක්ෂණිකාංශයේ ඇතිවන කුසලතා, තිබිය යුතු කුසලතා වර්ධනය කිරීම සඳහා අපි වැඩසටහනක් හදාගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා තවත් ආකාරයකින් ජනමාධ්‍ය වේදීන්ට සහ වේදිනියන්ට රක්ෂණයක් අඳුන්වලා දෙන්නත් සාකච්ඡා, මූලික සාකච්ඡා පවත්වමින් යනවා. අපි බලමු ඉදිරියට ඒවයි සාර්ථකත්වයේ කොහොමද කියලා. ඒ නිසා හොඳ ජනමාධ්‍ය වේදියක හෝ වේදිනියක බිහි කිරීම සඳහා සහ අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ජනමාධ්‍ය වේදය කර්මාන්තයක් ලෙස බිහි කිරීම සඳහා අපේ පැත්තෙන්, රජයේ පැත්තෙන් ගන්න පුළුවන් සියලුම ආකාරයේ කටයුතු අපි කරගෙන යනවා. ඉතින් නැෂනල් කෙයා පොලිසි එකක් ගත්තහම අපි, මං හිතන්නේ ඒක අපේ කෙයා වර්ක් මේ අරටුක් නොලබන සුරකුම් ශ්‍රමය හඳුනා ගැනීමේ මූලික පියවර වෙයි. ඒ වගේම ඒක ඒ සම්බන්ධයෙන් ලෝකයේ වෙනත් රටවල් වල අපිට ගත හැකි ආදර්ශයන් තිබෙනවා.
ගරු මන්ත්‍රීතුමිය, කාලය අවසානයි,
අවසන් කරන්නම්. ගත හැකි ආදර්ශයන් තියෙනවා විශේෂයෙන් උරුගුවේ වලින් පටන් ගත්තහම කොලොම්බියාව, චිලි, පැනමා, පිලිපීනස්, පාන්‍ය, දකුණු කොරියා වගේ රටවල් රාශියක මේ වැටුප් නොලබන ශ්‍රමය, සුරකුම් ශ්‍රමය හඳුනා ගැනීම සඳහා විවිධාකාරයේ ප්‍රතිපත්තිමය සහ නීතිමය කෙටුම්පත් කරලා තියෙනවා. අපි ඒවත් ආදර්ශයට ගනිමින් ඒ වගේම යම් සිවිල් සංවිධාන කීපයක් මේ වෙන විට වැඩ කරමින් ඉන්නවා මේ ක්ෂේත්‍රයේ ඔවුන් සමගත් සම්බන්ධ වෙමින් මේ කියා පොලිසි එක හඳුන්වලා දී මේ වැඩ කටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා ඒ සඳහා විපක්ෂයේ මන්ත්‍රීතුමන්ගේ තුමියන්ගේත් සහයෝගය ඉල්ලමින් මම මගේ කතාව අවසන්
කරනවා දෙවනි ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය